Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2015 අංක 16 දරන විසර්ජන පන්තියේ 6-1 වැනි වගන්ති යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැයශීෂාංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාප්තිය මගින් 2016 පස්වැනි මාසේ 18 වැනි දින සිට 2016 6/24 දින දක්වා කරන ලද පරිපූර්ණ වෙන් කිරීම 2016 සහ 2015 අංක 16 දරන විසර්ජන පන්තියේ 6-1 වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැයශීෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාප්තිය මගින් 2016 9 මාස 26 වෙනි දින සිට 2016 11 දින 10 දින දක්වා කරන ලද පරිපූර්ණ වෙනස් කිරීම් 2016 මාසයේ ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ වෙන් කිරීම් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. පෙස්සම් පිළිගැනීම ගරු වජිර අභිවාදන මැතිතුමා පෙස්සම් 10යි.
ගරු කතානායකතුමනි ගාල්ල දංගෙදර පොකුණවත්ත 27 ඇල ඉරක් 21 දරණ ස්ථානයේ පදිංචි ඒ ජයන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමත් ඉක්කඩුව බෝදාගොඩවත්ත ආරච්චි කන්ද නම්බර 116 සී මදුසංක දරණ ස්ථානයේ පදිංචි KW අසංක නිමාලි මෙනවිගෙන් ලැබුණු පෙත්සමත් ගාල්ල තල්පේ කහවැන්න ගම අංක 5 දරණ ස්ථානයේ පදිංචි DR කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමත් වතුගෙදර ආන්දදොල නම්බර 178 දරණ ස්ථානයේ පදිංචි H ජිනාද්‍රි සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් අක්පීමන ඉලගොඩ දෙහිදුවහන්දිය දරණ ස්ථානයේ පදිංචි HLD පුෂ්පලා ද සොයිසා මහතාගෙන් ලැබුණු පෙත්සමත් වක්වැල්ල හපුගල ශාන්ත රීටා හිපෙදෙසේ අංක 175 72 දරණ ස්ථානයේ පදිංචි HGGP ගුරුගේ පහතාගෙන් ලැබුණු පෙත්සමත් ගාල්ල හපුගල නීරදෙනිය සංගීත යන ස්ථානයේ පදිංචි NDD කුඩහෙට්ටි පහතාගෙන් ලැබුණු පෙත්සමත් ඉමදුව වාහල කණංකේ නලවන ගෙවත්ත දරණ ස්ථානයේ පදිංචි එන්කේ නානායක්කාර මහතාගෙන් ලැබුණු පෙත්සමත් ගාල්ල හරහා කරාගොඩ මිනුවන්ගොඩ අංක 167 සී දරණ ස්ථානයේ පදිංචි කේ ආරියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමත් ගාල්ල දඩල්ල කොළොම්පාර අංක 288 ඇලිරක් 2 දරණ ස්ථානයේ පදිංචි ආර් සේනානායක මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙත්සම් 3යි.
ගරු කතානායකතුමනි හුංගම පල්ලෙගම යන ස්ථානයෙහි පදිංචි අමරප්‍රිය විජේසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද තිස්සමහාරාම උඩමත්තල යන ස්ථානයෙහි පදිංචි EM කුසුම්සිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අම්බලන්තොට රුහුණුරුදියගම බෝලාන යන ස්ථානයෙහි පදිංචි ආර් සුනිල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා පෙත්සම් 5යි.
ගරු කතානායකතුමනි අකුරැස්ස ගොඩපිටිය කනත්තපාර නම්බර 46 දරන ස්ථානයේ පදිංචි HKNM රංගන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර කැකනදුර කොකාවල පන්සල කොරටුව දරන ස්ථානයේ පදිංචි NG ජයන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කැලණිය පොල්හේන හතන්වත්ත නම්බර 28 ඇල ඉරක් 10 දරන ස්ථානයේ පදිංචි NG ශ්‍රියානි පෙරරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර සුල්තානගොඩ කුරුඳුවත්ත ප්‍රදීපා දරණ ස්ථානයේ පදිංචි RG කරුණාපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර තල්පාවිල ගැමුණු ගොවි සංවිධානයේ තල්පාවිල දරණ ස්ථානයේ පදිංචි TWK කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් 5ක් පිළිගන්වනු.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේ ප්‍රමාත් ගමන්පිල මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආධිකාරිය මැතිතුමාගේ ඇසීමට ගරු බුද්ධික පැතිරණ මැතිතුමා සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය මැතිතුමාගෙන් ඇසීමට
මහනගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි ආ 1 ඔව් 2 ඔව් 3 ඔව් 4 මූලික විමර්ශනයක් සිදු කර ඇත. ආ 1 මේ වන විට මූලික විමර්ශනයක් සිදු කර වාර්තාව අමාත්‍යාංශ වෙත ලැබී ඇත. 2 විමර්ශන සහකාර KKDWD කන්නංගර මහත්මිය 3 මෙම නිලධාරිනිය නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2012 11 12 දින සේවය හැර යාමේ ලිපිය නිකුත් කර ඇත. ඈ 1 2008 වර්ෂයේ අසාධාරණයට ලක් වූ නිලධාරීන් සඳහා 2010 වර්ෂයේ නැවත විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති අතර එම පරීක්ෂණයෙන් දෙදෙනෙකු අසමත් වී ඇති අතර එක් අයෙකු ඒ සඳහා සහභාගී වී නැත. අනෙක් සියලු දෙනා සමත් වී ඇත. ඈ දෙක මූලික විමර්ශන සිදු කරන අවස්ථාව වන විට එවකට ආහාර පාලක ඒකකයේ සහකාර අධ්‍යක්ෂකව සිටි මෙම සිද්ධියට වගකීම් නිලධාරියා විශ්‍රාම ලබා ඇති බැවින් ඔහුට එරෙහිව විනයානුකූල කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. තුන පැන නොනගී ඈ පැන නොනගී.
ගරු කථානායකතුමනි, සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම ගැන මම සෞඛ්‍යමත්තුමාට ස්තුතිවන්ත වෙන අතරේ මේක ඉතා බරපතල සහ නරක තත්ත්වයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ත්‍රෛමාසික පුහුණු පාඨමාලාව පැවැත්වෙනවා. පාඨමාලාවේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී පැන්සලෙන් තමයි අදාළ භාවිතාව සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ලකුණු කීපසරයක් මකනවා. දැන් මේ 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 ආදී නරක පූර්වාදර්ශයන් මින් ඉදිරියට සිදු නොවෙන්නට අමාත්‍යාංශය අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද?
වෙන්නේ නැහැ. දැන් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරලා ඇත්තටම ඔහු වැරදිකරු වෙලා තියෙනවා. නමුත් එතකොට ඔහු විශ්‍රාම ගිහිල්ලා ඉවරයි. ඒකයි ක්‍රියා කරන්න බැරි වුණේ. ඉතින් ආපහු එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. කවදාකවත් මෙහෙම දෙයක් සිදු වුණාම කරන්න තියෙන විමර්ශනය. අනිත් එක මේක අවුරුදු 8කට පෙර සිදු වූ දෙයක්. ඊට පස්සෙ කවදාකවත් මෙහෙම දෙයක් වෙලා
නැහැ. හරි.
මේ දැන් අපේ ඔබතුමත් අපි කැප වුණා මේ ස්වාධීන කොමිෂන් සභාව ඇති කරන්නත් රාජ්‍ය සේවය වඩා පවිත්‍රකරණය කරන්නත්. දැන් බලන්න මේ වැරදි කරන නිලධාරීන් විශ්‍රාම යනවා. එක්ක රට හැර යනවා. එහෙම නැත්නම් වැරද්ද ඔප්පු වෙන මොහොතේදී ඉල්ලාසීමිලිවත් දීලා සේවය හැර යනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය කරනවා අපි මේකට යාන්ත්‍රණයක් හදන්න ඕනේ. නැත්නම් මේ 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 ක්‍රමවේදය නරක විදියට පාවිච්චි කරනවා. නැත්නම් වංචාකරුවන්. මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් ඇත්තටම රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන. හැබැයි අපිට මේ යම් යම් ස්ථානවලින් ලබා ගන්න ආහාර නියදිවල ඒ රසායනාගාර කටයුත්ත සිදු කරන්නට තියෙන ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් සහ සීමිත රසායනාගාර ප්‍රමාණයක්. අඩුම ගානේ දිස්ත්‍රික්කයකට රසායනාගාර දෙකක්වත් තිබුණොත් තමයි ජනතාවට පිරිසිදු ආහාර පාන, වසවිසතර ආහාර පාන ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ සඳහා 2017 මොකද්ද අමාත්‍යාංශයට තියෙන දැක්ම සහ යොදවන මුදල් ප්‍රමාණය?
මේ වෙන විට අපි ආහාර, ඒ කියන්නේ දැන් ඔය හෝටල් අරවම යා ඔක්කොම ග්‍රේඩින්ග්ස් පටන් අරගෙන තියෙනවා. ඒ BC කියලා හැම නගරයකම ඔබතුමාට බලතෑගි. එතකොට ඒකේ ඉස්සරහා ගහන්න ඕනේ බෝඩ් එක, ඒක කියන්නේ ගුණාත්මක භාවය. ඒවා ඔක්කොම කරනවා. ඒ පිළිබඳව ඇත්තටම මේ රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය වෙන්නේ හෝටල් හිමියා ඔහුට කිව්වොත් මේක වැරදි, ඔහු ගන්න නිගමනේ එතෙන්දි විතරයි අවශ්‍ය වෙන්නේ. අනිත් වෙලාවකට අවශ්‍ය නැහැ. නමුත් එහෙම සිදුවීමක් නැහැ. හෝටල් හිමිය පිළි අර ගන්නවා මේ වැරදි පෙන්වුවාම. නමුත් රසායනාගාර පහසුකම් ඇත්තටම හැම දිස්ත්‍රික් එකම ඒ රෝහල් වල තිබෙනවා ඒ රසායනාගාර පහසුකම්. ඉතින් ඒ ටික තියෙනවා. අපි ඔබතුමා කියන විදිහට තවත් එවැනි ජාලයක් හැදීමට මේ අවුරුද්දේ මම ක්‍රියා කරන්න.
ගරු කථානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ, දැන් සමහර ලොරි වල ඉස්සරහා බුදු සරණයි දේවී පීඨයි කියලා ගහලා තියෙනවා, බල්බ් වැල්පත් වෙනවා, බුද්ධ රූප තියෙනවා, ජේසු රූප තියෙනවා, নানা ප්‍රකාර රූප තියෙනවා, ඇතුලේ හොරහරක් ගෙනියනවා. ඒ වගේ දැන් ප්‍රමිතිකරණයට ලක් කරපු හෝටල් ඇතුලේ නිතර නිතර සොයා බැලීම අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට මේ කොත්තු හදන්න ගන්න රොටි ටික දවස් ගණන් ෆ්‍රිජ් එකේ, කුණු එළවලු ටික තමයි කපලා ගන්න, කුණු පළතුරු ටිකෙන් තමයි ෆෘට් ජූස් හදලා විකුණන්නේ. ඒ වගේම පොල් කුඩු ටිකට තව පොල් ටිකක් කවලං කළා තමයි පොල් සම්බෝල ගොඩක් හෝටල් වල තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ
මේක ගරු මන්ත්‍රීතුමා මේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි සම්බෝලේ, මේකයි පොඩ්ඩක් අපිට
අදාළ වෙනෝනේ. මේ මේ ආහාර පරීක්ෂකවරුගේ අතින්නේ මේව පරීක්ෂා වෙන්නේ. ඉතින් ඒකයි මේක අදාළ
වෙන්නේ. ඒ නිසා
ඔව් මේ එතුමා කියපු කරුණු වලින් පැනනගින කාරණා. ඉතින් ඒ නිසා දැන් එතුමා කිව්වා මොකද දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට එතුමා කිව්වනේ ගරු කථානායකතුමනි.
මේ එතුමා පිළිවන් අද පිළිතුරු දෙන්න වෙනම දෙනවද?
නෑ නෑ, එතුමා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් විදිහට කිව්වා මේ හෝටල් ප්‍රතිතනය කරනවා නැත්නම් ඒකට ග්‍රේඩ් එකක් දෙනවා කියලා. හැබැයි ග්‍රේඩ් මම මේ අහන්නේ ග්‍රේඩ් එක දීම තුලත් සමහර වෙලාවට ඒ ග්‍රේඩ් එක ඉස්සරහා බෝඩ් එකක් විදිහට දාගෙන ඇතුලේ ආහාරවල පවිත්‍රතාවය ගැන රෙගියුලර් නැත්නම් නිතර හොයන්න මොකක්ද තියෙන ක්‍රමවේදය?
ඒ ග්‍රේඩින් දුන්නට පස්සේ අපි දැක්ක එකක් තමයි ඒ හෝටල් හිමියන් හොඳ ග්‍රේඩින් කට්ට කට්ටිය. ඒක ඒ විදිහටම දිගටම පාලනය කරගන්නට ඒගොල්ලෝ හරි කැමැත්තක් දක්වනවා. මොකද ඒකේ විශාල වාසියක් ඒගොල්ලන්ට තිබෙනවා. මොකද අර මිනිස්සු ආවහම ඒ අපි දෙන බෝඩ් එක ඒක ප්‍රදර්ශනය කිරීම තුළ ඔවුන්ටගේ ඒක යන්නේ ඒකේ ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ඒ කියන්නේ බය නැතුව මිනිස්සු ඇවිල්ලා මේව කරනවා. ඒතකොට 100 එක දුන්නක කෙනත් හදනවා B එකට හරි A එකට හරි යන්න. මොකද ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මොකද එතකොට ඔවුන්ගේ හෝටලේ පිළිබඳ හොඳ වාර්තාවක් තිබෙන්නේ.
මම අහලා බලන්න. ප්‍රශ්න තුන අවසානයි. මොකද
ගරු කථානායක සෞඛ්‍යමෙතුමාගෙන්ම මේ ඒකටම අදාළ ප්‍රශ්නය
ඔබතුමා සූදානන්ද පිළිතුරු දෙන්න පැහැදිලි කිරීමක්
බුද්ධික පැතිරෙන මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට අදාළව ගත්තම කුඩා හෝටල්වල ගරු ඇමතුමනි දැන් ඔබතුමාකෝ අංකනය කළා තිබෙනවා ඒක ඇත්ත දැන් උදාහරණයක් වශයෙන් තියෙනවා D කියලා ගහලා D කියන්නේ අසතුටුදායකයි දැන් ආහාරවල තත්ත්වය අසතුටුදායකයි කියලා හෝටලේ ගහගෙන ඒගොල්ලන් ඒ ව්‍යාපාරය කරනවා ඊළඟට කරන්න ඇමතුමනි ඕක අර වෙන වෙන දේවල් දාලා ඇත්තනම ප්‍රායෝගිකව පේන් නැති වෙන විදිහට සකස් කරනවා ෂෝකේස් එක හොයන්නේ ගහන්න මම අහන ප්‍රශ්නේ තමයි දැන් අසතුටුදායක ආහාර තත්ත්වයක් සහිතව ආහාර අලෙවි කරන්න දෙන එක ප්‍රයෝජනයක් නැති තර්කයක් නැති දෙයක් නේද කියන්නේ
මේක නෙවෙයි ඒ අසතුටුදායක තත්වයේදී ඒ මේ වලට දඩ ගහලා ඒ ටික කරනවා කරලා ඒක ඒ බෝඩ් එක ගහලා ඊට පස්සේ පරීක්ෂා කරනවා ඔවුන්ට අවවාද කරනවා දෙවනි වටේට එන්න ඉස්සෙල්ලා මේක දියුණු කරන්නට නැත්නම් ඒ හෝටලයට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කරනවා කියලා ඉතින් බොහෝ තැන්වල ඔවුන් ඒ අනුව ඒකෙන් ගැලවෙන්නට නීතිය මේව කරන්න බසා දැමීම නවත්තන්නට දැන් ඒක කරනවා
හොඳයි බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මහත්මයා තිරිසර සංවර්ධන වනජීවී අමාත්‍යතුමා ඇසීමට
මම අහනවා ගරු කතා
නැහැ ගරු වනජීවී අමාත්‍යතුමා
ගරු කතා නැහැතුමනි මේකට උත්තර යම්ම ඉල්ලා තියෙන සටාන් එහා පැට මොකද මායිමේ කාලපල්ල කියලා කියද්දී පවතිනවා දඹුලු දිස්ත්‍රික්කයට එනිසා නමුත් මම උත්තර දෙනවා දළ වශයෙන් ඊට අතුරු අමතරව තව සෑහෙන උත්තරයක් දීමට මම වෙනම ඔබතුමාට අවස්ථාව මම සකස් කළ දෙන්නම් දැනට මට කියන්න තිබෙන්නේ ඔබතුමා හරි ප්‍රශ්නවලට පළවෙනි එක කාලපලේ පළවෙනි ප්‍රශ්නෙට කාලපලේ පළකැලේ අබ භූමියේ ජෛව විද්‍යාවෙන් අධික සංවේදී පරිසර පද්ධතියක් වන අතර අලි බහුලව ගැවසෙන ප්‍රදේශයේ හක්වටනාවේ ජලාශය ඉදිකිරීම යොත මහකිරුළ හා මහකිතුළ ජලාශවල මෙන්ම ප්‍රධාන ඔයවල් කීපයක ජල පෝෂක ප්‍රදේශ වන මෙයින් ඇලවල් කීපයක්ම ආරම්භයේ වනලින් සක්‍රමණ අලි මන්සන් මම්පෙද්ද මෙම අභිභූමිය හරහා වැටී ඇත කාල බලගඩි අභිභූමියට අයත් කලව හා බලලෝ වැවැන අයත් පෞරක්ෂිත ජලමට පාලගිවිට අනාලෙන් 150ක් පමණ සැරිසරණ ප්‍රදේශ බවට පත් වී වුණ අතරද මෙරට වැඩිම දළ ඇතුන් ප්‍රමාණයක් දැකිය හැකි ප්‍රදේශයත් ලංකාවේ මේ ස්ථානයයි ඒ අනුව කාල බලකඩි අභිභූමි විශාල පාරිසරික වටිනාකම වේ මේ භූමි ප්‍රදේශය තුළ මා කියනුණා කතාතුමනි විශේෂයෙන් ඒ ප්‍රශ්නයට ඒ උත්තර දෙන ගමන් එතුමා අපකට දෙවණියකට ජනවාස වශයෙන් භූමි ප්‍රමාණය සහ ජනවාස භූමි ප්‍රමාණය මදලසි කියනවා මේක විශාල ප්‍රදේශයක තියෙන 2009 2014 පොතුවිල කියන ප්‍රදේශයේ පෞර සංඛ්‍යා 584යි බිම් ප්‍රමාණය අක්කර 683යි පෞර සංඛ්‍යා 678යි බිම් ප්‍රමාණය 2014 අක්කර 705යි ඊළාට රැනබුල ප්‍රදේශයේ 2009 පවුල් 44යි බිම් ප්‍රමාණය අක්කර 75යි 2014 පවුල් 50යි බිම් ප්‍රමාණය අක්කර 185යි ඊළඟ නිකබහැර ප්‍රදේශයේ 2009 පවුල් 52යි බිම් ප්‍රමාණය 286 අක්කර 2014 පවුල් 165යි බිම් ප්‍රමාණය අක්කර 300යි ඊළාට මිගල්ලවව 2009 පවුල් 244යි බිම් ප්‍රමාණය අක්කර 849යි පවුල් සංඛ්‍යාව 338යි බිම් ප්‍රමාණය අක්කර 940යි මේ 2009 මුළු පවුල් සංඛ්‍යාව 1104යි 2014 පවුල් සංඛ්‍යාව 1231යි බිම් ප්‍රමාණය 2150යි 2014 සංඛ්‍යා 90 මේ සලස්මත් මෙතන තියෙනවා ඊළඟට මේකට ජලය එනවා අපිට කෙලින්ම මොරගහ කන්දෙන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාත් එපලති මන්ත්‍රීවරයෙක් අපේ අනුරදිසාර මෙතුමාත් මොරගහ කන්දෙන් ජලය මමත් එකට අහුල් වෙච්ච කෙනෙක් අද යාපව ආසනේ ගව තිනවා 2000කට ඉටු වෙන වතුර නැහැ ඉතාමත්ම සුෂ්ක හම්බන්තොට වගේ තිබිච්ච වැඩියෙන් සමෘද්ධි ලබන ප්‍රදේශයක් තමයි යාපව ආසනේ ජනතාවට ජලාශ ක්‍රමයේ මේක නාවන සදාකල් හිඟාකන සමුදේ ලැබෙන නදුණු සමාජික වෙන බව 2000ක් ඉතර තියෙන තැනක ගරු
ඇමතුමා මංහිත නබ අපිට මෝද ගරු මන්තුමගේ මන්තරුන්ට මිනාලි තුන හම්බේ නවත්තා තියෙන නිසාපි පුළුවන්තරන් හරි විවාදී ඉඩ දෙන්න ඕනේ.
ඊළඟට දෙවැනි ප්‍රශ්නය තුන්වැනි ප්‍රශ්නේ කාල බල කලි අභිමුට
අපි ටේබල් කරොත් නරකද ගරු රත්නාගේ මැතුමා
ගන්නකොටම ඇත
බෙලා විතුරු කරගන්න විනාඩි 15 අපිට තියෙන්නේ
2001 සංගණන අලි සංඛ්‍යා 563 කි
මට අතුරු ප්‍රශ්න අවශ්‍යයි වුණාට. මොකද මේක විශාල ජනතා උද්ඝෝෂණයක් වෙන
ප්‍රශ්නයක්.
ගරු ඇමතුමා මට ඔබතුමා පිළිතුරු ලබා සියලුම දේවල් මේ ටේබල් කරලා මට දෙන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙම යෝජිත අලි කොරිඩෝ අලි ප්‍රවේශ මාර්ගය සඳහා විශාල මහජන විරෝධයක් තිබෙනවා. කුරුණෑල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීන්දුවක් අරන් තිබෙනවා මේ අලි කොරිඩෝ එක හදන්න එපා කියලා දිස්ත්‍රික් කමිටුව. එසේ තිබියදී මේ ප්‍රවේශ මාර්ග ඉදිකිරීමට ඔබතුමා කටයුතු කරනවාද?
දිස්ත්‍රික් කමිටුවේ අලි විරෝධයක් කියන එකක් අපේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා පළස මන්ත්‍රීතුමා දැම්මා මිසක් එහෙම තීරණයක් කරන්නේ නැහැ. මේක අපි ගරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මීට ඉස්සෙල්ලා මුණගැහුණා. මෙහිදී අපි නැවතත් අපි මුණගැසෙමු. ඒ සැලසුම් ඔක්කොම දෙන්න කැබිනට් මණ්ඩලය තීරණ කරන් තියෙන අලි කොරිඩෝ ඇරිය නැත්නම් අලිය යන තැනින් අලිය යනවා කඩාගෙන ජීවිත නැති වෙනවා. එතනින් වැහුවොත් ඒ කොරිඩෝ මොකද නිකවැරටි පැත්තටයි යාපහුව කුරුණෑල පැත්තට වල්ලන්ටි කඩාගෙන එනවා ජීවිත නැති.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ කරු මන්ත්‍රීතුමා
ප්‍රධානායකතුමනි අපේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමාත් තවත් මන්ත්‍රීරු රාශියකුත් මහජනතාවත් දැන් ඊයේ ඔබතුමා ලන්නවා ඊයේ මෙතන අලිවට හදන්න කියලා මිනිස්සු උද්ඝෝෂණය කළා. අන්තිම වාහන ඔක්කොම පටවගෙන අන්තිමට නිලධාරීන්ට එන්න සිද්ධ වුණා. අපි ඔබතුමාගේ ඉල්ලාසෙ ඉන්නේ මේ පවුල් 3000ක් විතර මිනිස්සු දහස් ගාණක් මේ උද්ඝෝෂණය කරමින් කැලෑ කපන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් මහජනතාවගේ මතයත් දිස්ත්‍රික් කවුන්සිල් සම්බන්ධ කමිටුවේ තීන්දුවක් තිබුණා මේක කරන්න එපා කියලා. අනික ඔබතුමා හදපු සලස්ම
කතා කරමු.
හොඳයි බොහොම ස්තුතියි. තුන්වෙනි ප්‍රශ්නේ
අර කතානායක අවසාන වශයෙන් මම ඔබතුමා ඉල්ලාසෙ ඉන්නේ දිස්ත්‍රික් සම්බන්ධී කමිටුව එපා කියලා තියෙද්දි ඒ ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් එපා කියද්දි මේ කටයුත්ත කරන්න එපා කියන ඉල්ලීම තමයි අපි ඔබතුමාගෙන්.
හොඳයි හොඳයි හොඳයි. අනු ඒක
ගීලා යුදිරක
අවධානය යොමු ගන්න කරා මතුමා. හොඳයි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා ඉදම් අමාත්‍යතුමාගේ ඇසීමට නැහැ. Pick back again is garu amrad sehanayak mathuma bandanagara prasanta punuruttapana nayaji padinch kirima mathuma asimata
I'm answering question 1 10790 question 2 12173 question 3 150 I have mentioned that I have given all the names and all the cases in the attachment 1 cases under prevention of terrorism act cases pending at the attorney general's department at the moment is 14 suspect 66 55 suspects out on bail 11 suspects in remand high court cases pending 94 2 months ago presently within 2 months it was reduced to 74 pending cases and 20 suspects have pleaded guilty and short term imprisonment and thereafter they will be sent for rehabilitation. Question 4 have been mentioned in my attachment mark 2. For question the total number of remand prisoners who have been detained in the prisons for exceeding 1 year is about 1709. Here, this also have been mentioned in my attachment number 3. Then question 3, yes. Question 4, answer is 77. Question 5, the answer is detailed report on remand prisoners over 1 year are presented for information by the Ministry of Justice. Necessary steps with respect to remand prisoners in custody for a long time are taken by the task force of minimizing prison congestion under the patronage of the Ministry of Justice. Release of Remand Prisoners Act No. 8 of 1991 has been updated and steps have been taken to inform to the relevant courts of justice through the Ministry of Justice. That's all, sir.
Garu Kathanayakathumani, mage palawini athuru prashnaya ematuma laba di pilithura anuwa wasarakata wada wedi kalaya remand bandanagare 1700kata wada adhika pramanayak innawa. Garu Kathanayakathumani, remand bandanagare inna kena samahara vita weradi karuwek wennat puluwan, niweradi karuwek wennat puluwan. Habai weradi karuwek niweradi karuwek bedekin torawa ඔවුන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීම විසින් සිදුවන දේ තමයි ඔවුන් සැබවින්ම වැරදකරුවන් ලෙස දඬුවම් ලබනවා. ඒ නිසා ඔබතුමාටම මුළුමනින්ම සම්බන්ධ නොවුනත් අධිකරණ අමාත්‍යාංශත් එක්ක සම්බන්ධ වී මෙම රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් විශාල ප්‍රමාණයක් දීර්ඝ කාලයක් රැඳී සිටීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන වැඩපිළිවෙළ මොකක්ද කියලා දැනගන්න කැමතියි.
Honorable Member, I totally agree with you. There is a complete congestion of cases in the courts, in the High Court as well as in the Magistrates Court. This has been discussed with the Minister of Justice, and I have also in the same committee trying to minimize these cases. And the Attorney General also had been summoned, and he has been also instructed to do so. He is taking all necessary steps now, and there is a certain reduction of cases at the moment. I totally agree with you. This has been not a problem today, it has been a continuous problem in the courts of law for a long period of time.
Anyway, you have given your attention to that,
yes,
right?
Sir. Okay. Yes, sir.
Devani Athur Prasne, Mam Mekidi Ehua Garu Kathanayakathumani Vasara Hatakata Vedikalaya, Remand Sirakarwan Lesser, Randava Sitney, LTT Randavia, no one Sirakarwan sitting near the gate. Again, LTT got a Sambandak Network. විනත් අපරාධ හේතු කොටගෙන අත්අඩංගුවට ගන්න අරගෙන අවුරුදු 7කට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් සිටින්නේද කියලා ඇමතුමගෙන් අහපුවාම ඇමතුරා ලබා දී පිළිතුරු තමයි එහෙම ඉන්නවා කියලා. ඒතර අපි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව සැලකිල්ලක් කරන්න ඕනේ නැද්ද? අවුරුදු 7කටත් වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නවා නම් ඒ කිසිසේත්ම සාධාරණ නැහැ. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඔවුන් වැරදිකරුවෙක් වෙන්න පුළුවන්, නිවැරදිකරුවෙක් වෙන්න පුළුවන්. අවුරුදු 7කට වඩා වැඩි කාලයක් ඇත්තම ගත්තොත් ඔවුන්ගේ වරද ගත්තොත් අවුරුදු 7ක් හිර දඬුවම් දීමටවත් නොවන වරද. ඒකත් ඔවුන්ගේ වරද අවුරුදු 7කට හිර දඬුවමක් ලබා නොදිය යුතු වරදකට ඔවුන් අවුරුදු 7කට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්දරාගාරයේ ගත කරමින් තිබෙනවා. ඒ නිසා නඩු නැතුව ඒවා ඉදිරියට ගෙන යන්නේ නැතුව ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටින ගරු කතානායකතුමනි මේ දීර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්දරාගාරයේ ඉන්න අය ඔවුන්ගේ වරදවල් පිළිබඳ සමාලෝචන ලක් කරලා ඒ වරදවල් වල ස්වභාවය ඒකට දීර්ඝ කාලයක් දඬුවම් දිය හැකි වරදවල්ද නැද්ද කියලා සමාලෝචන ලක් කරලා පොදු සමා කාලයක් පොදු සමාවක් ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
That also falls within the second reply, but it's a human aspect. Yes, we have to consider that.
I totally agree with the honorable member again. As far as the pardon is concerned, it's beyond my control. That's His Excellency the President will have to give the pardon. So he will have to consider that matter and make the decision.
Yeah, Garu Sabhanayakathuma.
Me sambandhayen athikaru janadhipathiyuma committee pat karala thiyena me athikarana mathumat agamathumat etuluwa.
So it's under consideration.
A committee has been appointed.
Okay,
but
sir.
I agree man
ekak
wenawa me andu disanaga mathumage me yojana api
hondai hondai
api samabaddhi hitu avashya pudgale
definitely you all agree. Bomi suti garu andukoma
thumini
iwarai
ne dekai ehuwi තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මෙහෙම දැන් ඒ කමිටිය සමන්විත වෙලා තිබෙන්න මට ලැබී තිබෙන තොරතුරු අනුව LTT රැඳවියන් රිමාන්ඩ් බන්දරාගාරයේ ඉන්න අය පිළිබඳව පමණයි මම හිතනවා එහෙම ඒක නිවැරදි කියලා. ඔව්
මේ ගැන ජනාධිපතිතුමාත් අග්‍රාමතිතුමාත් කමිටියක් පත් කළ තියෙනවා නීතිපතිතුමාත් අධිකාරණ ඇමතිතුමාත් දැනට ඒ ගැන වාර්තාවක් සකස් කරමින් තිබෙනවා. සමහර තොරතුරු ගැන අපේ අමාත්‍යාංශලුත් අහල වෙලා තිබුණා. එතකොට ඒ අනුව වාර්තාව සම්පූර්ණ වෙච්ච ගමන් මම හිතනවා LTT කියලා පමණක් නෙමෙයි සියලුම පදනමක් ඒ කියන්නේ වරදේ ස්වභාවය අනුව තේරුමක් නැතුව ඉන්න කොටස් සම්බන්ධයෙන් තමයි තීන්දුව ගන්නෙ.
හරි බොමි සුදී ඊළඟට ගරු අජිත් මානපෙරු මැතිතුමා විදුලි බල පුනර්ජීවන බලය මැතිතුමන් ඇතුළත් නැහැ. දෙවෙනි වටය පරවෙනි ප්‍රශ්නයක අර උදේ ප්‍රමාද් ගමන් පිළ මැතිතුමා සභාගත කරනවාද පිළිත කල් අවශ්‍යද
කතානායකතුමනි මාසයක් කල් ඉල්ලනවා
හොඳයි ගරු චමින්ද විජේසිරි මැතිතුමා හතවෙනි ප්‍රශ්නේ පළාත් සභාවේ මැතිතුමාගෙන් ඔතුමා ටේබල් කරනවාද
මම ටේබල් කරනවා
මොකක්
එතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්න අහනවා චමින්ද විජේසිරි
මම අහලා තිබුණා
මම ඒක සභාගත කරනවා
හොඳයි ගරු පස්වෙනි ප්‍රශ්නේ ගරු ඉන්දික අනුරද හේරත් මැතිතුමා ඉඩම් මම මැතිතුමා ගැසීමට විපක්ෂයෙන් ප්‍රශ්නේ අහනවද
අහන්නේ ඔව්
ආ සභාගත කරනවාද ගරු මිත්‍ර
මාසයක් කලින්
ගරු අජිත් මානපේර මැතිතුමා දැන් ඔබතුමාට අහන්න පුළුවන් ඔව්
මයික් එක නැහැ ආ එතුමා වෙනුවෙන් මම අහනවා
හොඳයි
දැකිලා
හොඳයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2-5 ගෞරව දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි ගරු කම්කරු අමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන නගන කාරණාව ලක්ෂ සංඛ්‍යාවත වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න හා ඉල්ලීම් විසඳීමට කටයුතු කරන කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීමට නොහැකි වීම නිසා කම්කරු දෙපාර්තමේන්තුව අද රට පුරා අඩපණව ක්‍රියා විරහිත වී ඇති ජාතික තත්ත්වයක් ඇති වී තිබේ. ඒ අනුව 1 දින 23ක නොවිසඳී පවතින කම්කරු නිලධාරී දෙපාර්තමේන්තුවේ සත්‍යක්‍රියාව හා උපවාසය හා වැඩවර්ජනය කම්කරු කාර්යාලය 56ක්ද රට පුරා නිලධාරී 350ක්ගේ සේවා කාර්යද සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බව අමාත්‍යතුමා පිළිගන්නේද? එය විසඳීමට කටයුතු කිරීමට ගන්නා පියවරවල් පැහැදිලි කරනවාද? 2 කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඉල්ලීම වූ සේවා ව්‍යවස්ථාව ද සර්විස් මිනිත් සැකසීමට අමාත්‍ය මණ්ඩලය 2016 අක්තෝබර් මස 14 වන දින ගරු ඇමතිතුමාගේම කැබිනට් පත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලෙසත් ගත් තීරණය ඒ සම්බන්ධ පත්කර ඇති පසුව පත්කර ඇති අමාත්‍යතුමා විසින් පිටුන් ලැබූ කමිටුව ක්‍රියා විරහිත වීමෙන් ප්‍රශ්නයන් විසඳීමට ජාතික වශයෙන් රටටත් සේවකයන්ටත් ලක්ෂ ගණනාවක් වූ සේවක සේවිකාවන්ගේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉතා අඩපණවීම නිසා ඉතා හානිකර තත්ත්වයක් වන හෙයින් ගරු කම්කරු ඇමතිතුමාගේ විශේෂ විසඳුමක් ඇති කරන්නේ කවදාද? කුමන පියවරන්ගේද කියලා මා දැනගන්නට ගරු ඇමතිතුමා වෙත යොමු කරන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් අය මේ නිසා ගැටලුවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමා දන්නවා කැබිනට් මණ්ඩලයේ ගත තීරණේ වෙනස් කිරීමේ උත්සාහයක් නිසායි දැන් මේ ප්‍රශ්නේ ඌග්‍ර වෙලා තියෙන්නේ. දැන් නාරායන් පිට දෙපාර්තමේන්තුව ඉදිරියේ මෙයාගේ උපවාසය දිගටම යනවා. මේ විසඳීමට හැකි තත්ත්වයක් කැබිනට් තීරණය පරිදි පුළුවන්කම තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ.
ගරු කතානායකතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා 23-2 යටතේ කරන ලද ප්‍රකාශයට පිළිතුරු සපයන්න කැමැතියි. කම්කරු දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන් 2400කට ආසන්නව දැනට සේවය කරනු ලබන අතර එන් 340ක් පමණ කම්පන නිලධාරීන් වී එම නිලධාරීන්ගෙන් කොටසක් පමණක් නියෝජනය කරන රාජ්‍ය සේවා කම්පන නිලධාරීන්ගේ සංගමය විසින් 2016-11 දෙවැනි දින සිට දෙවන වටත් අඛණ්ඩ වැඩවර්ධනයක් ආරම්භ කර ඇත. එම කම්පන නිලධාරීන්ගෙන් 40ක් පමණ පිරිසක් මෙවන විට වැඩවර්ධනයට සහභාගී නොවී ආධිකාරියට වාර්තා කර ඇත. මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි, ගරු මන්ත්‍රීතුමා කියූ විදියට කම්කරු දෙපාර්තමේන්තුව මොනම විදියෙන්වත් අඩාල වෙලා නැහැ කියන. රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින් 2016-09-07 වෙනි දින ආරම්භ කරන ලැබූ පළමු වැඩ වර්ජනය 2016-09-27 වෙනි දින සාකච්ඡාවට කීපයකින් පසු පැමිණි එකඟතාවයන් අනුව අවසන් විය. එම එකඟතාවයට අනුව ඔවුන් සඳහා සේවා ව්‍යවස්ථාව සකස් කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා 2016-09-27 වෙනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර එන එම අනුමැතිය මත සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත සෑදීමට පත් කළ කමිටුවේ සිටි රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය නියෝජනය කළ සාමාජිකයන් විසින් දැනට ශේෂ්ඨගත කාර්යාලගත නිලධාරීන් සඳහා වන රජයේ වැටුප් කාණ්ඩය වූ MN5 වැටුප් කාණ්ඩය වෙනුවට විධායක නිලධාරීන් සඳහා වන වැටුප් කාණ්ඩය වූ SL1 වැටුප් කාණ්ඩය ඇතුළත් කළ යුතුය යන ස්ථාවරයේ තදින්ම එල්බ සිටිමින් බෞතර මතයට එකඟ නොවී කමිටුවේ කටයුතු වලින් ඔවුන් විසින්ම ඉවත් වූ අතර ඉතිරි නිලධාරීන් විසින් සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඒ අනුව ML, ML, ඇදයිරක්, CC ඇදයිරක්, 05 ඇදයිරක්, 114 ඇදයිරක්, 201, 2016 හා 2016-11-23 දිනැති ලිපියෙන් එම කෙටුම්පත නිර්දේශ සඳහා වැටුප් පහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත මේ වෙනකොටත් යොමු කර ඇත. SL1 වැටුප් කාණ්ඩයේ අයත් වන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය වැනි සේවාවලට වන බැවින් එවැනි වැටුප් කාණ්ඩයක් යෝජනා කිරීම මගින් මුළුමහත් රාජ්‍ය සේවයටම එය බලපානු ඇත. 2016-09-07 වෙනි දින සිට 2016-09-27 දින දක්වා වූ වැඩවර්ජනයට සහභාගී වූ කම්කරු නිලධාරීන් හට අදාළ දින සියල්ල සඳහා වැටුප් ගෙවීම හා එම දින ගන්න වර්ජනයට සහභාගී වූ නිලධාරීන්ට හිමි නිවාඩු වලින් අඩු කර ගැනීම යන සහන ලබා දීමට අමාත්‍යාංශ විසින් කටයුතු කරන ලදී. මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීන්දුව අනුව කටයුතු කරමින් තිබියදී රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය නිලධාරීන් කොටසක් විසින් 2016-11 දෙවැනි දින සිට පහත ඉල්ලීම් මුල් කරගෙන නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. මුල් වැඩවර්ජනය කළ දින ගණන ඔවුන්ගේ නිවාඩු වලින් හිලව් කිරීමට ගත් නියෝගයේ වහාම අවශ්‍ය කරන ලෙසත් 2 පුරප්පාඩුව පවතින 239ක් වූ කම්කරු නිලධාරී සේවය සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය නවතා දමන ලෙසත් කම්කරු නිලධාරී සේවා ව්‍යවස්ථාව සෑදීමේදී දැනට ලබා දී ඇති වැටුප් තලය වන MN5 වෙනුවට SL1 වැටුප් කාණ්ඩය ලබා දෙන ලෙස රාජ්‍ය කම්කරු නිලධාරී සංගමයේ සභාපති වන IG IC ගමගේ මහතා විසින් කම්කරු කොමසාරි ජෙනරාල් වරියට දුරකථන ඇමතුම මගින් තර්ජනය කිරීමක් පිළිබඳව දැනට රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පවත්වන ලබන මූලික විමර්ශනය ඉවත් කරන ලෙසත් යෙමින් වැඩවර්ජනය ආරම්භ කර ඇත. මෙයින් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට දුරකථනයේ තර්ජනය කිරීම පිළිබඳ ප්‍රවැත්වෙන නීත්‍යානුකූල විනයානුකූල ක්‍රියාමාර්ගය ඉවත් කර ගැනීමට ආයතනයේ ගෞරවයට මෙන්ම පරිපාලනයේද බලවත් තර්ජනයක් වේ. පරිපාලන නීති රීතිය රෙගුලාසි අනුවද දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු වලදී වැඩි පූර්වාදර්ශයක් වන බැවින්ද රාජ්‍ය සේවයේ විනය පවත්වා ගත යුතු බැවින්ද එමෙ ඉල්ලීම සඳහා එකඟ විය නොහැකි බව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පවසා ඇත. නමුත් මම මැදිහත් වෙලා තව මැදිහත් වෙලා මෙතෙන්දි මේ දෙපාර්ශ්ව අතර සාමයක් ඇති කරලා මේ මේ විනය පරීක්ෂණය ඉල්ලා අස්කර ගැනීමට මම කොමසාරිස්තුමියට උපදෙස් දුන්නා. ඒ අනුව ඉතුමිය එකඟ වෙලා තිනවා. එකම දේ සාමාන්‍යයෙන් සමාජයේ පවත්වන ආකාරයට මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරයට මේ නිලධාරියා ක්‍රියා කරන්නේ නැහැ. මේ නිසා තමයි මේ කාරණේ දිගින් දිගට තාම යන්නේ මේ විනය පරීක්ෂණය ගැන. නැත්තම් මේක අවසන් කරන්න පුළුවන්. ඔව් මානුෂිකව මේක සම්බන්ධව ධම්මශීලව කටයුතු කරන ඕන. කෙසේ වෙතත් එම්.එන්.පා වැටුප්තලයේ සිටින කම්පණි ධාරීන් සහකාර කම්පණි කොමසාරිස් වරුන් ලෙස බඳවා ගැනීමේදී සුසු කමල්ලට සලකනු ලබන වසර 10ක සේවා කාලය නව සේවා ව්‍යවස්ථාව මගින් වසර 5ක් දක්වා අඩු කිරීමටත් නම සේවා ව්‍යවස්ථාව අනුව වසර 5කින් පවත්වන ලබන එම තරඟ විභාගයෙන් තෝරා ගන්නා නිලධාරීන්ගෙන් හෝ වසර 10ක කම්පණිධාරී තනතුරේ සේවා කාලය හා කම්කරු සබත්තා විෂය සම්බන්ධයෙන් වූ ඩිප්ලෝමා සහතිකයා යන සුසුකම් සහිත නිලධාරීන් හට සහකාර කම්සාරි තනතුරු අවස්ථා ලබා දීමටත් විශේෂ උසස්සිය නොහැකි නිලධාරීන් සඳහා කම්පණිධාරී තනතුරේම අධිශ්‍රේණියක් ඇති කිරීමටත් අතර නව සේවා ව්‍යවස්ථාව යටතේ කම්කරු නිලධාරීන් බඳවා ගැනීමේදී වත්මන් වැටුප් ශ්‍රේණිය වන එම්.එන්.5 වැටුප් කාණ්ඩයේ 10වන පියවරෙහි සැබීමටත් මෙයින් රුපියල් 6000කින් වැටුප් වැඩිවීමක් එයට සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි නිර්දේශ දැනට මේ සේවා ව්‍යවස්ථා කමිටුව සකස් කරන කමිටුව විසින් නිර්දේශ කරලා තියෙනවා. මෙතන මේ වගේ විශේෂ සහන සහිත යෝජනා සේවා ව්‍යවස්ථා කමිටුව සෑදීමිට පත් කළ කමිටුවෙන් ලබාගෙන බැටුප් පාර්ශ්වයක සංඛ්‍යා කොමිෂන් සභාවෙත හා මුදල් අමාත්‍යාංශයේ කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුව යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. දැනට කම්කරු දෙපාර්තමේන්තුව තුල පවතින කම්කරු නිලධාරී පුරාපාඩු සංඛ්‍යාව 239කි. එබැවින් 202ක් බඳවා ගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මල්ල අනුමැතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. බඳවා ගැනීම පිළිබඳ නිවේදනයේ 2016 11 11 දින ගැසට් පත්‍රයේද පළබී ඇත. උතුරු නැගෙනහිර පළාත් ඇතුළු අනිකුත් ප්‍රදේශවල දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි නිලධාරී හිගය තදින්ම පවතින බැවින්ද 2008 වර්ෂයෙන් පසු එනම් වසර 7කින් නැවත නිලධාරියන් බඳවා ගැනීම සිදු කර නොමැති බැවින්ද නවක නිලධාරියන් බඳවා ගැනීමේ කටයුතු නවතා දැමිය නොහැක. ඒ අනුව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ මේ ඉල්ලීම ඉටුකොළ නොහැකි බවට ඔවුන් දැනුවත් කිරීම සඳහා දැනටමත් පියවරගෙන ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාවල කම්කරු නිලධාරීන් විසින් ඉටුකොන් ලබන රාජකාරී එම කාර්යාවල සහකාර කම්කරු කොමසාරිස්වරු සහ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හරහා සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අරගෙන තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව දැනට මහේස්ත්‍රාත් අධිකරණවල විභාගවල නඩු සඳහා වෙනත් දින ලබා ගැනීමට ප්‍රාදේශීය කාර්යාල බාර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් සහ සහකාර කම්කරු කොමසාරිස්වරුන් දැනුවත් කර ඇත. ජීවකයන්ට අගතිදායක තත්ත්වයක් ඇති නොවන පරිදි ඉදිරි දින ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මගින් වැඩවර්ධනය පිළිබඳ අධිකරණයේ ශීර්ෂයේ නිලධාරීන් දැනුවත් කර ඇත. මේ නිසා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලට ගරු මන්ත්‍රීතුමා කියන ආකාරයේ විශාල බලපෑමක් නැති බව මම මතක් කරන්න කැමැතියි.
බොමිසුති ගරු දිනේෂ් කුමාරගේ මැතිතුමා අපි විවාදයක් නැතුව පැහැදිලි කිරීමක් එහෙමයි ඕක.
විවාදයක් නැහැ ගරු ඇමතුමා ඊටාම අපේ හොඳම මිත්‍රයෙක් ඒ කාලෙත් මිත්‍රයෙක් දැනුත් මිත්‍රයෙක් නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ දුන්නු පිළිතුරට. තමතුමා දන්නව මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි. මොකද ලක්ෂ ගණන් කම්කරු ජනතාවගේ ප්‍රශ්න විසඳන ගැටලු ඇති නොකර සමතයකට පත් කරන කේන්ද්‍රස්ථානය ඔබතුමාගේ අමාත්‍යංශය දෙපාර්තමේන්තුවේ. දැන් වෙලා තියෙන සමතයකට පත් කරන කේන්ද්‍රස්ථානය ගැටලුවක් වෙලා තියෙනවා. මේ ආරවුලක් ඇති වෙලා තියෙනවා. මේ විසඳීම සඳහා ඔබතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රයේ අනුව ඒ අවස්ථාවේදී මුදල් ඇමතිතුමාගේ කැබිනට් නිරීක්ෂණ යටතේ මේකට එකඟතාවයත් පළ කළා. ඉතින් ඒ නිසා මේක විසඳීමට ගන්න ක්‍රියාමාර්ගයක් පිළිබඳවයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. මොකද මේක ජාතික වශයෙන් හැම කෙනාටම බලපානවා ලක්ෂකම් කම්කරු වැඩ කරන ජනතාවට.
හොඳයි
ඇත්ත වශයෙන්ම මම පිළිගන්නවා සෑහෙන බලපෑම මේ සිදුවන බව. ඒ වගේම ඒ වැදගත්කම තීන්දුව මේ තේරුම් අරගෙන මේ විසඳීම සඳහා අපිට ගත හැකි හැම පියවරක්ම ගන්නවා. නමුත් කිසිම විදියකින් ලබා දෙන්නට බැරි ඉල්ලීමක් වන විධායක ශ්‍රේණි පඩියක් එයා ඉල්ලනවා. ඉතින් ඒක දෙන්න අමාරුයි. විධායක ශ්‍රේණියට වඩා අඩු පඩියක් දැන්ට ගන්න පඩියට වැඩි පඩියක් දැන්ට අපි යෝජනා කරලා තියෙනවා. මුදල් ඇමතුමා කිව්වේ ඒක තමයි. ඒක වැටුප් පහ සේවක කොමිෂන් සභාව
ඒක ඔයලා බලන්න ගරු ඇමතුමා
හොඳයි
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 හොඳයි බොහොම ස්තුතියි අපි දිනේශ ඇමතිතුමාගේ පාර්ලිමේන්තුවේ ඔක්කොම මිත්‍ර වුණා නම් ඔබ ලස්සනයි මේ පාර්ලිමේන්තුව බොහොම ස්තුතියි ඊළඟට පාර්ලිමේන්තේ ප්‍රධාන කටයුතු විසර්ජන 50 කටුම්පත් 2017 කාර්ක සභාව විසය කොළයි 2016 පෙරවරු 10 සිට 12 30 දක්වා සුදේශ කටයුතු අමාත්‍යාංශයේ 121 254 255 279 රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යාංශයේ ශීර්ෂ 130 253 පස්වරු 1 සිට 6 30 දක්වා නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශයේ ශීර්ෂ 123 309 310 සුදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තා සිංහලෙන් ඉංග්‍රීසි ලබාදී රජන ගෞර අමත්‍යමාම දැනුවත් කළා දෙමළ වාර්තාවාද දවස ඇතුළත බෙදා දෙනවා කියලා. එතුම කනගාටුනාව යම්ගේ අපහසුතාවයක් වුණා නම් කපා හැරීමේ යෝජනාව ගරු වීත හෙරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි 2017 විසර්ජන 50 කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනන අමාත්‍යන් සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 121 254 255 සිට 279 දක්වා 130 253 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි.
හොඳයි.
ගරු කතානායකතුමනි අද විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වෙන්නේ සුදේශ කටයුතු අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඇත්තටම මේ අමාත්‍යංශ දෙක විද්‍යාත්මක පදනමක් මත මේ අමාත්‍ය මණ්ඩලයේ පිහිටුවා නම් තියෙන්න ඕනේ එක අමාත්‍යංශයක් යටතේ එක විශේෂේශ්‍රයක් යටතේ. ඔබතුමාලා කිව්වේ විද්‍යානුකූල පදනමක් මත තමයි අමතුරු නම් කරන්න කියලා. එහෙම කරා නම් මේක තියෙන්න ඕනේ එක විෂයපතයක් යටතේ. නමුත් දැන් මේකෙන් පැහැදිලිව තියෙනවා මෙතන විද්‍යාව නෙමෙයි අවිද්‍යාව තියෙන්නේ. එක එක්කෙනා සතුටු කිරීම තමයි මෙතන ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් සුදේශ කටයුතු අමාත්‍යංශයේ ඔබතුමාගේ යටතට ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු යටත් වෙනවා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට තමයි විශේෂයෙන් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ යටතේ තමයි මුරකරුව, ලිපිකරුව, කාර්යාල කාර්ක සහයවරු, රියදුරන් කළමනාකරණ සහකාර පරිපාලන නිලධාරීන් ඉන්නේ. මේක හරියට ඇත්තරම ගත්තොත් දැන් ඔබතුමාගේ අමාත්‍යංශයේ අරමුණ විදිහට තියෙනවා රාජ්‍ය උත්සව සංවිධානය කිරීම. රාජ්‍ය උත්සව සංවිධානය කරන්න ඔබතුමාට බෑ. රියදුරෙක්, කාර්යාල සහකාරෙක්, මුරකරුවෙක් නැතුව ඒ කට්ටිය ඕනේ. ඉතින් මේ දෙක එකට තියෙන්න ඕනේ. දැන් මේක හරියට බත්මුට්ටිය ගාල්ලේ හොදිහට්ටිය බිබිලේ වගේ. හොදිහට්ටියයි බත්මුට්ටියයි බත්තට ටිකයි එකතන නැති වුණාම මේ ටික බෙදා ගන්න බෑ. හැඳ බිබිලි තියාගෙන හොදි බෙදනෝ හට්ටියෙන් ඔබතුමා ගාල්ලේ තියාගෙන බත් බෙදනෝ මේ දවස්වල නිල මෙහෙවර ගාල්ලට විතරයි. ඒ නිසා මේ බත්මුට්ටියයි හොදිහට්ටියයි එකතන තියෙන්න ඕනි. එහෙම වුණොත් තමයි රාජ්‍ය සේවයේ නිවැරදිව විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාවට නැගෙන්නේ. ගරු කථානායකතුමනි මෙතෙන්දී රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයේ පිළිබඳව විශාල සාකච්ඡාවක් පහුගිය කාලේ පුරාටම රටේ ඇති වුණා. එතෙන්දී රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න, ස්වාධීන කරන්න ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම පිහිටෙව්වා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම පිහිටවීමේ ප්‍රධාන අරමුණ වුණේ රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය ආත්මගරුත්වයක් සහිතව කොන්ද කෙලින් තියාගෙන කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීම. අද ඒ කොමිසම් සභාව පිහිටවලා තියෙනවා. හැබැයි කොමිසම සභාව පිහිටෙව්වත් ඔබතුමන්ලාගේ අර තියෙන ජානමය ලක්ෂණය තාම අතහැරලා නැහැ. ඒ නිසා තවමත් රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන මැදිහත්වීම් කරලා දේශපාලන ඌමනාවන් මත රාජ්‍ය නිලධාරීන් හසුරුවනවා. පහුගිය කාලේ තිබුණා විශාල ප්‍රශ්නයක්. දේශපාලඥයෝ කරපු දූෂණ වංචා නාස්ති ගොඩකට රාජ්‍ය නිලධාරීන්ට වග කියන්න සිද්ධ වුණා. අද ගත්තොත් ඒ පරීක්ෂණ සිද්ධ වෙනවා, උසාවිය යන්න වෙනවා. රාජ්‍ය නිලධාරීන් සමහර ඒ මණ්ඩල බෝඩ්වල හිටපු අයට
වගඋත්තරකාරයන් විදිහට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඇත්තටම ගත්තොත් ඒ තීන්දුව తీරන අරන් තියෙන ඇමතිවරයා අදාළ විෂය භාර ඇමතිවරු. හැබැයි රාජ්‍ය නිලධාරියා මේක දඬු කන්දේ ගැසීමක් සිද්ධ වෙනවා. ඒතර ඒ අයව ආරක්ෂා කිරීම සඳහා වෙච්ච නීතිමය ප්‍රාමුවක් නැහැ. සමහර රාජ්‍ය නිලධාරීන් ඉන්නවා ඇමතිතුමා කියන්න කලින් ඔය ගොඩක් වැරදි වැඩ කරනවා. සමහරලාට ඇමතිවරයව එතෙන්ට පොළඹවන්නේ ඒ රාජ්‍ය නිලධාරී. එහෙම ලේකම්වරු අතිරේක ලේකම්වරු ඉන්න ඕන තරම්. මම එහෙම නැහැ කියන්නේ නැහැ. හැබැයි දැන් පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්නේ මේ විශේෂයෙන්ම මහභාණ්ඩාගාරයේ හෝ නිලවසෙන් සමාජිකත්වයේ දරන මණ්ඩලවලට රාජ්‍ය නිලධාරීන් සහභාගී වුණාම පොදුවේ තීන්දුව తీරන ගැනීමේ වගඋත්තරකාරයෙක් විදිහට ඔහුව පත් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී ඒ අමතිවරයාගේ නියෝග මතේ වසිද්ධ කරලා රාජ්‍ය නිලධාරීන්ගේ දඩු කන්දේ ගහනකොට දැනුවත් හෝ නොදැනුවත් හිතාමතා හෝ එහෙම හිතන්නේ නැතුව එහෙම සිද්ධ වෙනවා නම් එතෙන්ට යම්කිසි නීතිමය ආවරණයක් අවශ්‍යයි. ඒ නිසා ඒ මණ්ඩලවල තීන්දුව తీරන ගනිද්දී නිල සහභාගීත්වයේ තියෙන නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා වෙච්ච නීතියක් එහෙම නැත්නම් ආයතන සංග්‍රහයට අලුත් සංශෝධනයක් හරි දාලා ඒව ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා. නැත්නම් අර මණ්ඩලවලට සහභාගී වීම දුබල වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. ඔවුන් අකමැති ඒවට සහභාගී වෙන්න. ඒ නිසා ඒක නිවැරදි විය යුතුයි. පහුගිය කාලේ එවැනි රාජ්‍ය නිලධාරීන් ගොඩක් දේශපාලඥයන්ගේ උමනාවන් මත දූෂණ වංචාවලට සහභාගී වුණා. එහෙම අතලොස්සකුත් ඉන්නවා. අවාසනාවකට ඒකේ ප්‍රධානම උඩම ඉන්න කීප දෙනෙක් ඉන්නේ සුදේශ කටයුතු අමාත්‍යංශයේ. ඔබතුමාටම තමයි ඒ කට්ටිය ආවේ. කොහොම ආවද කියන එකත් පොඩ්ඩක් හිතන්න ඕනේ. ආවද ගත්තද කියන වෙනම ප්‍රශ්නයක් තියෙනවා. දැනට විදේශගත වෙලා ඉන්න අර ආරක්ෂක අමාත්‍යංශ හිටපු නිලධාරිවරිය නිලධාරිනිය ඇයට විරුද්ධ විශාල චෝදනා තිබුණා. ඔබතුමාගේ අමාත්‍යංශයට ගත්තා. දැන් අතුරුදහන්. දැන් රටෙත් නැහැ. හිටපු ගමන් විදේශගත වුණා. ඒ වගේම තවත් චෝදනා තියෙන බොහෝ ගොඩක් අය ඉහළ පුටුවේ ඉන්නේ. එතකොට ඒ අයගේ ඉතිහාසය ගත්තොත් පහුගිය කාලේ ওই දේශපාලඥෝ මහැමතිවරු කියන විදිහට ඒ අයගේ වාහනේ පිටිපස්සේ ගිය නිලධාරි. එහෙම ගිහිල්ලා කරලා බොහෝ දේවල් සිද්ධ කරලා දූෂණ වංචා විමර්ශන කොමිසමේ පැමිණිලිත් තියෙනවා. ඒ එහෙම අය මහපුටුවල තියාගෙන රාජ්‍ය සේවයේ පිරිසුදු කරන්න බෑ. ඒ නිසා රාජ්‍ය සේවයේ පිරිසුදු කිරීමේදී එවැනි චෝදනා තියෙන අය පිළිබඳ විභාග කිරීම කඩිනම් කරලා ඒ පිළිබඳ අවසන් තැනකට එන එක ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම ඔබතුමන්ලා දැන් අනුගමනය කරන අනිත් එක තමයි ඒ අමාත්‍යංශවල එවැනි වංචා දූෂණ නාස්ති අදත් සිද්ධ වෙනවා නම් ඒවට විරුද්ධව කටයුතු කරන්න මැදිහත් වෙන අවංක රාජ්‍ය නිලධාරීන් ඔබතුමන්ලා මාරු කරනවා. එන් මේක තමයි අද සිද්ධ වෙන්නේ. අමාත්‍යංශ ගණනාවක් අද සිද්ධ වෙනවා ඒක. පහුගිය දවස්වල බන්ධනාගාර ඒ අමාත්‍යංශයේ ගණකාධිකාරිවරයව මාරු කරා. ඊයේ හදිසි කැබිනට් පත්‍රිකාවක් දානවා. හදිසි කැබිනට් පත්‍රිකාව සකස් වෙනවා ඒ අනු කමිටුවක් මගින්. හැඳුනුම්පත් ව්‍යාපංච කිරීමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයව වෙනස් කරන්න. මොකද මේකේ ප්‍රධාන හේතු ඔහු අවංකව ඍජුව කියනවා විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේදී ඒ ටෙන්ඩරේදී වැඩි මිල ගණන් සහිතයකට යන්න එපා කියලා. රුපියල් 80ට එපික් කියන ආයතනයේ පෞද්ගලික ආයතනයේ ඉල්ලුම් කරනකොට රුපියල් 40ට ආණ්ඩුවම ලේකවුස ආයතනයේ ඒ හැඳු විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය කරන්න බාර ගන්න. ඔවුන්ගේ ටෙන්ඩරේ තියෙන රුපියල් 40ට භාගයක් අඩුයි. අරක දෙගුණයක් වෙනවා රුපියල් 80ක්. ඒත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒකට විරුද්ධ වෙනවා මේ 81 තෝරගන්න එකට. අන්තිමට මොකද්ද වෙන්නේ? හදිසියේ එකපාරටම කැබිනට් පත්‍රිකාවක් සකස් වෙනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහෙම්ම ඉඳිද්දී අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් වෙතෙන්ට පත් කරා. මේ දූෂණයට නාස්තියට විරුද්ධ වෙන රාජ්‍ය නිලධාරීන්ට ඔබතුමන්ලා දැන් අනුගමනය කරන ක්‍රමවේදය. මේක නෙමෙයි පිරිසුදු යහපාලනය කියන්නේ. රාජ්‍ය සේවයේ ස්වාධීන ශක්තිමත් කරනවා කියන්නේ මේක නෙමෙයි. ඒකට දැන් එවැනි සිදුවීම් දැන් මේ අමාත්‍යංශ ගණනාවක සිද්ධ වෙනවා. ඒක වහම නතර කළ යුතුයි. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තිබ්බට වැඩක් නැහැ. හැඳුනුම්පත වැඩි මිලට මුද්‍රණය කරන්න තියෙන ටෙන්ඩරේ පාස් කරේ නැහැ කියලා. ඒකට විරුද්ධ උනායි කියලා ඒ අධ්‍යක්ෂ කොමසාරිස් ජෙනරාල්වරයාව මාරු කරලා වෙන කෙනෙක් පත් කරනවා නම් රාජ්‍ය සේවා කොමිසම මොකටද? ඇයි අපි මේව පත් කරේ? අපි නිකන් කාලේ නාස්ති කරලා දහන මිනිස් සංශෝධනය ගැනලා සම්මත කරලා කොමිසන් සභාපත් කරලා ඒවයි කටයුතු පිළිබඳව මේ පාර්ලිමේන්තුවෙන්ම මුදල් වෙන් කරලා අපි ස්වාධීන කොමිසන් සභාව පත් කරා අන්තිමට කැබිනට් එකට ගිහිල්ලා තීන්දු ගන්නවා තමන්ට අවනත නැති නිලධාරින්ව මාරු කරන්න මේක පිරිසිදු රාජ්‍ය සේවයක් නෙමෙයි ඒ නිසා වහාම ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනි දූෂිතයන් චෝදනා තියන අය රකින්න ගමන් ඒවට විරුද්ධ වෙන අය ස්ථාන මාරු කරන එක එයට වැඩ බාර නොදී ඉන්න එක යහපාලනේ නෙමෙයි ඒ නිසා රාජ්‍ය සේවයේ නිවැරදි යථා තත්ත්වයට ගන්න නම් වහාම මේක නතර කළ යුතු වෙනවා ඒ වගේම ගරු කතානායකතුමනි මේ අයවැය තුල කිසිදු ආකාරයක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැඩිකිරීමක් නැහැ සත පහකින්වත් වැටුප් පැඩිකිරීම යෝජනාවක් නැහැ පහුගිය කාලේ පුරා රුපියල් 10000කින් වැටුප් පැඩි කරන්න කියලා මෙරටේ වෘත්තීය සමිති සහ විවිධ සංවිධාන විසින් ප්‍රබල ඉල්ලීම් කරා උද්ඝෝෂණය කරා දැවැන්ත සටන් කරා ඒ සටන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ආණ්ඩුවට සිද්ධ වුණේ පොරොන්දුවක් විදිහට 10000ක් මූලික වැටුපට එකතු කරනවා කියලා හැබැයි ඒ පොරොන්දුව ආණ්ඩුව ගත්ත ගමන්ම ලප්තනම ලොප් කරා ඒක රුපියල් 10000 මූලික වැටුපට එකවර එකතු කරේ නැහැ ඔබතුමාලා දැන් ඒක 2020 දක්වා කෑලි කරලා කොටස් කරලා දාලා තියෙනවා රුපියල් 10000 දුන්නයි කියලා අවුරුදු ගණනාවකට ඒක සම්පූර්ණ වෙන්නේ 2020 වෙනකොට එතකොට මුදලේ යගේ වැටිලා අඩු වෙලා මූර්ත වටිනාකම් වෙනස් වෙලා නමුත් ඒක එහෙම තියෙද්දිත් අද ජීවන අංකය වේගෙන් ඉහළට යනවා ඔබතුමන්ලා ගිය අවුරුද්දේ ගණන් බලපු විදිහට 2015 අගෝස්තු මාසේ වෙනකොට ජීවන අංකය තිබුණ 181.9 ඔබතුමන්ලම කියනවා ජීවන අංක එකකට රුපියල් 280කින් වැටුප් වැඩි වෙන්න ඕනේ කියලා ඒක තමයි පිළිගත්ත වැටුප් පිළිබඳ ප්‍රතිපත්ති එහෙම ගණන් බැලුවම 2015 අගෝස්තු මාසේ වෙනකොට ජීවන අංකයට සාපේක්ෂව රුපියල් 50932ක් වෙන්න ඕනේ වැටුප් ජීවන අංක අංකයට අදාළව ගණන් මේ 2016 ජූනි මාසේ ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූනි මාසේ වෙනකොට ඒක ඉහළ යනවා ජීවන අංකය රුපියල් ජීවන අංක 192.5ට ඒක රුපියල් 280න් වැඩි කරාම රුපියල් 53900යි ජීවන අංකය වැඩි වෙලා ජීවත් වීමට දරන්න වෙන වියදම වැඩි වෙලා ඒ වැඩිවීම ගත්තොත් ජීවන වියදම් වැඩිවීම ගත්තොත් රුපියල් 2968යි මේ ගිය අවුරුද්දේ ඉඳලා අගෝස්තුනේ ඉඳ මේ අවුරුද්දේ ජූනිවත් දැන් අපි ඉන්නේ නොවැම්බර් මාසෙ මේ වෙනකොට මේක තවත් ඉහළ ගිහිල්ලා තියෙනවා මේ තත්ත්වය ගැන හරියට බැලුවොත් 2015 දෙසැම්බර් 31ට ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට රාජ්‍ය සේවයේ අවම වැටුප තිබුණේ රුපියල් 31876යි ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 31876යි නමුත් දැන් ගණන් හදලා බලන්න මේ ජීවන වියදම් වැඩිවීමත් එක්ක රුපියල් කීයකින් වැටුප් වැඩි වෙන්න ඕනිද ජූනි මාසෙට ගත්තත් රුපියල් 53900යි ඒකෙන් රුපියල් 31876 අඩු කරොත් උත්තරේ එන්නේ රුපියල් 22024ක් ඒ කියන්නේ හරියට ගත්තොත් මේ ජීවන අංකයේ වැඩිවීමත් එක්ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම අද වෙනකොට මේ අවුරුද්දේ ජූනි මාසෙ වෙනකොට රුපියල් 22000කින් වැඩි වෙන්න ඕනි නමුත් ඔබතුමාලා සතේකින්වත් මෙතන වැඩි කළා නැහැ මේක තමයි ඇත්ත තත්ත්වය ඔබතුමාලා අර කොටස් වශයෙන් වාරික වශයෙන් මූර්තගේ වෙනස් වෙන තත්ත්වය දැක 2020 දක්වා කොටස් වශයෙන් අර 10000 එකතු කරන් තීන්දුව අරන් තියෙනවා හැබැයි ජීවන අංකයට සාපේක්ෂව ගත්තොත් ඔබතුමාලා තව රුපියල් 22024ක් මේ අවුරුද්දේ ජූනි මාසෙ වෙනකොට සියලුම රාජ්‍ය සේවකයන්ට අලුතෙන් ලබා දිය යුතු වෙනවා දැන් මේක 2020 වෙනකොට තවත් වැඩි වෙනවා 2020 වෙනකොට මේ 22000 නෙමෙයි මේක 40000කට විතර ඉහළ යනවා ඒ තරම් වේගෙන් රුපියල මුදල යගේ වෙනස් වෙනවා අද ගත්තොත් ඩොලරේ රුපියල් 150යි ඒතර මේ අපේ මුදල යගේ වේගෙන් අඩු වෙමින් තියෙන රුපියල යගේ එහෙම ගත්තොත් මේ වැටුප් පැඩවීම ඊටත් වඩා වැඩි ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අනිවාර්යයෙන්ම වැඩි කිරීමක් කළ යුතු වෙනවා ඔබතුමන්ලා ඒ පැන කිසිඳු සඳහනක් මේ අයවැය තුල ඉතුරු කළා නැහැ ඉදිරිපත් කළා නැහැ ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ විශ්‍රාම වැටුප පිළිබඳ ඔබතුමන්ලගේ අයවැය සහ ආණ්ඩු ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ලෝකේ සෑම සියලු දිනුවයි කියා ගන්න රටක්ම විවිධ විශ්‍රාම වැටුප ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා සමහර රටවල විශ්‍රාම වැටුප ක්‍රමවේද 3ක් 4ක් තියෙනවා රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික සේවකයන්ට ස්වේච්ඡාවෙන් කිසිදු ආණ්ඩුවේ හෝ පෞද්ගලික රැකියාවක් කර නැති ස්වේච්ඡාවෙන් තමන්ගේ ආදායමක් උපයදායට පවා ආණ්ඩුව මගින් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන් හදලා තියෙනවා තමන්ගේ දායක මුදලක් එකතු කරලා. දැන් ඔබතුමන්ලා මේ කරන්න මොකද්ද? මෙච්චර කාලයක් රාජ්‍ය සේවයේ තිවිච්ච විශ්‍රාම වැටුපත් නැති කරන එක. ඒකට ගෙවුරුද්දෙත් කිව්වා විශ්‍රාම දායක විශ්‍රාම අරමුදලකින් තමයි දෙන්නේ කියලා. බඳවා ගැනීමේදී දැන් බඳවා ගැනීමේ පත්වීමේ ලිපිය ගහනවා. ඔබට හිමිවන්නේ විශ්‍රාම දායක විශ්‍රාම වැටුපට අනුව හිමිවිය යුතු විශ්‍රාම වැටුප කියලා. හැබැයි තවමත් මොකද්ද මේ ක්‍රමය කියලා රාජ්‍ය සේවකයන්ට දැනුම් දීලා නැහැ. මේ රටේ කවුරුවත් දන්නේ නැහැ. මොකද්ද මේ ක්‍රමයේදී කියලා. මේ වෙන සුරංගනා සිහිනයක් පෙන්නලා දැනට තියෙන විශ්‍රාම වැටුපත් අහෝසි කිරීමක් මේ තියෙන්නේ. ඒ දායක විශ්‍රාම වැටුපද අරමුදලට මොකක්වත් මුදල් වෙන් කිරීමක් අරමුදලක් ඇති කළත් නැහැ. හැබැයි වචන ටිකක් තියෙනවා. රාජ්‍ය සේවකයා කොහොමද මේ தත්ත්වය තුල වැඩ කටයුතු කරන්නේ? කොහොමද ඔවුන්ගේ රැකියාවේ තෘප්තිමත් භාවය තියෙන්නේ? එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමන්ලම මුදල් ඇමතිවරයාම කියනවා මේ විශ්‍රාම වැටුප කියන්නේ
ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක් තියෙනවා තව.
පිපිරීමට ආසන්න කාල බෝම්බයක් කියලා. දැන් මේක තමයි ඔබතුමන්ලා දකින්න ලොකුම කාල බෝම්බ. පරමාණු බෝම්බ තියෙනවා ණය අර්බුදේ. මේ ගෙවන ණය ගත්ත ණය සහ ඒවට ගෙවන පොලි ඒව තමයි මහා පරමාණු බෝම්බ. අදත් ඔබතුමන්ලා කරන්නේ ඒක. ඒ පරමාණු බෝම්බේ හංගලා මේ රාජ්‍ය සේවයේ ඇත්තටම වැඩ කරපු අවංක වැඩ කරපු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප තමයි කාල බෝම්බයක් විදිහට නම් කරලා තියෙන්නේ. හරියට ගණන් හදලා බලන්න. 2007 දී රාජ්‍ය සේවකයන් අලුතෙන් 595,000 විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකම් කියන. මේ ඔක්කොටම වෙන් කරලා තියෙන රුපියල් කෝටි 18,180 ලබන අවුරුද්දේ විශ්‍රාම ගන්නයිට. රුපියල බාල්ද වීම නිසා අපේ ණය බර ඒ ලබන අවුරුද්දේ රුපියල් කෝටි 14,170 කට. ණය පොලිය ගෙවීම මුළු ගණන ගත්ත රුපියල් කෝටි 68,000. 2016 වල කෝටි 52,000. ලබන අවුරුද්දේ අලුතෙන් එකතු වෙනවා වැඩි වෙනවා කෝටි 16,000. මේක තමයි පරමාණු බෝම්බ. මේ ඔබතුමන්ලා දැනුත් අනුගමනය කරන බෝම්බ. මේ විශ්‍රාම වැටුප කියන්නේ වැඩ කරලා තමන්ගේ ශ්‍රමය බුද්ධියට ලැබෙන අයිතිය. ඒක සහන දීමනාවක් නෙමෙයි. හැබැයි ඔබතුමන්ලා ඒක සම්පූර්ණයෙන් කප්පාදු කරනවා. දැන් මේ රුපියල බාල්දු වීමත් එක්ක අද රුපිය ඩොලරයේ රුපියල් 150.35 අවිල්ල තියෙනවා. එතකොට IMF එකෙන් බිලියන 162ක් බිලියන 162ක් දුන්නයි කිව්වා. එහෙම දීලා තියෙද්දි දැන් රුපියල තාම බාල්දු වෙනවා. IMF එකේ මේ සල්ලි ටික ලැබිලත් රුපියල බාල්දු වීමේ තත්ත්වයක් දැන් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල මේ ආර්ථික අර්බුදේ ණය අර්බුදේ මේ පොලිය ගෙවන පොලිය අර්බුදේ තවත් වැඩි වෙනවා. ඒක තමයි පරමාණු බෝම්බ. හැබැයි ඔබතුමන්ලා හඳුන්වන්නේ විශ්‍රාම වැටුප. දැන් මේ විශ්‍රාම වැටුපෙදි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. 97 ඇතිවෙච්ච විසමතාවය ඔබතුමලා නිරාකරණය කරේ පහුගිය ආණ්ඩුව 2006 2006 චක්‍රලේඛනේ. එතනින් තමයි ඒක යම් ප්‍රමාණයකට සමතේට පත් කරේ. හැබැයි එතනින් එහාට ප්‍රශ්න ආපහු ආවා. අවුරුදු ගාණක් ගියා. අවුරුදු ගාණක් ගිහලා ඒ ප්‍රශ්නට උත්තර ආවේ 2015 ගිය අවුරුද්දේ. දැන් ඔබතුමලා නිකුත් කරපු අලුත් චක්‍රලේඛනේ මේ 3/2016 කියන චක්‍රලේඛනේ මොකද ඔබතුමලා කියන්නේ? මේ ප්‍රශ්නේ තවත් උග්‍ර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වැටුප් සංශෝධන අනුව 2020 දක්වා කිසිදු විශ්‍රාමිකයෙකුට විශ්‍රාම වැටුප් වෙනස් වෙන්නේ නැහැ. ඉතා පැහැදිලිව ඔබතුමන්ලගේ මේ චක්‍රලේඛනයේ තියෙනවා 5.2 වගන්තිය. 2016 ජනවාරි පළවෙනිදා සිට 2019 12/31 දක්වා අතර කාලය තුලදී විශ්‍රාම වැටුප් සංශෝධනයන් සිදු කරනු නොලැබේ. එතකොට දෙසැම්බර් 31ට කලින් විශ්‍රාම ගිය අයෙක්ට කිසිදු 7-5ක්වත් විශ්‍රාම වැටුප් වැඩි වෙන්නේ නැහැ. මගේ කාලේ නෙමෙයි.
ආසේ ඉඳලා විශ්‍රාම යන අයට අපි විශ්‍රාම වැටුප සකස් කරන්නේ.
හරි. 2016 පස්සේ විශ්‍රාම යන අයට. මම මේ කතා කරන්නේ 2016ට කලින් විශ්‍රාම ගිය අයට. 2016ට කලින් විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට 7-5ක්වත් වැඩි වෙන්නේ නැහැනේ. 2020 දක්වාම මැරණකම්ම මේක තමයි දැන් තියෙන විශ්‍රාම වැටුප. එතකොට මොකද්ද වෙන්නේ? 2016 ජනවාරි
අනාගතයේදී ගැලපීම් කරයි දැන් 2006 එක ගැලපීමක් කරා. 2015 ඒ විෂමතාවය අයින් කරා. ඉතින් අනාගතේ එන ආණ්ඩුවලට පුළුවන් ඒ විෂමතාවය අයින් කරන්න.
ඔබතුමන්ලා කරන්නේ අවුරුදු ගානකට පස්සේ ඒකට උත්තර හොයන එක. ඒත් ඒ අවුරුදු ගාන ඇතුළතදී ගොඩක් අය ඡන්දේ 2020 ඡන්දෙනි. ඡන්දේ කිට්ටු කළා ඔබතුමන්ලා ඔන්න කීයක් හරි දෙනවා. දැන් පහුගිය කාලෙත් කරේ ඒක. එහෙම කරන්න එපා.
විශ්‍රාමිකයෝ මිය දෙනවනේ අවුරුදු 65 70 විශ්‍රාමිකයෝ ඉන්නේ අවුරුදු 5කට සැරයක් මේක වෙනස් වෙනකොට විශ්‍රාම වැටු විෂමතාවය කියන එක නැති වෙන්නේ නැහැ. ඒක තවත් වර්ධනය වෙනවා.
විනාඩියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
තව විනාඩියක්. ඔබතුමා වේලාව දෙන්න. විශ්‍රාම වැටු විෂමතාවය වැඩි වෙනවා. විශ්‍රාම වැටු විෂමතාවය තුනී කරනකන් ඒකට උත්තරේ හොයනකන් අඩුම ගානේ මේ විශ්‍රාමිකයන්ට ලක්ෂ 575000ක් විතර වෙන මේ විශ්‍රාමිකයන්ට අඩුම ගානේ සහන දීමනාවක් දෙන්න 25%ක්වත් දෙන්න ඒ කාලයේ ගෙවෙනකම් පාඩු පියවීමේ දීමනාවක් විදිහට ඒක තමයි කළ යුත්තේ ඊට පස්සේ ඔබතුමන්ලා ඔය තියෙන විෂමතාවයේ ඒවා හදලා ගණන් හදලා පස්සේ උත්තරේ දෙන්න ඒ නිසා මේ ප්‍රශ්නෙට කඩිනම් උත්තරයක් ලබා බලාපොරොත්තු වෙනවා ඊළඟට අවසාන වශයෙන් කරු කතානායකතුමනි එක වාක්‍යයක් කියනවා මේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන් පිළිබඳව සංවර්ධන නිලධාරී මදව ගැනීම ඔබතුමාගේ අමාත්‍යංශේ ඔවුන්ට ඩියුටි ලිස්ට් එකක් නැහැ ඔවුන් අද පියන්ලගේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ ඒ පිළිබඳව වහාම පියවර අරගෙන ඔවුන්ව බුප්පන්තිධාරී ඔවුන් රාජ්‍ය සේවයේ සංවර්ධන කටයුතු සඳහා දායක කරගන්න ක්‍රමවේදයක් සකස් කරන්න මැදිහත් වෙන්නයි කියමින් මේ අයවැය තුළ රාජ්‍ය සේවකයන්ගේ ගරුත්වය ආරක්ෂා කරන කිසිදු යෝජනාවක් ඇත්තටම ගත්තොත් අවසනාවකට ඉදිරිපත් වෙලා නැහැ රාජ්‍ය සේවයේ දුර්වල කිරීමේ අයවැය යෝජනාවක් තියෙන නිසා මේක වහාම වෙනස් කරන්න කියමින් කානතර වෙනවා බොහොම ස්තුතියි
ගරු වජිර අභිවාදන අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 11ක්
තියෙනවා ගරු කතානායකතුමනි අත වශයෙන් සොදේශ කටයුතු අමාත්‍යංශය ගැන අවසානයේ මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා මතුවන ප්‍රශ්නත් එක්ක පිළිතුරු සැපීම කරයි සොදේශ කටයුතු අමාත්‍යංශයේ හැටියට අපේ මිත්‍ර විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වාගේ දිසාපති කාර්යාල 25ත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ත් ග්‍රාම නිලධාරී වසම් 14022කුත් ඒකම සංවර්ධන නිලධාරී 17000කුත් ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවත් සම්පූර්ණයෙන්ම රටේ තිබෙන ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය මේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළත් වෙලා තිබෙනවා විශේෂපතයක් හැටියට ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල තිබෙන තත්වයන් පිළිබඳ සකස් කිරීමත් ප්‍රතිපත්තිමය වශයෙන් අපේ අමාත්‍යංශය තුළට ඇතුළත් වෙලා තිබෙනවා 2015 සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා විශේෂ භාර ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ මේ ගැන මුළු මහත් රටේම තියෙන තත්ත්වය පිළිබඳ සුවිශේෂ අවධානයක් අපේ අමාත්‍යංශය යොමු කළා තිබෙනවා මුළු රට දිහාම බලලා ඇත්ත වශයෙන් යුද්ධයේ තිබුණු උතුරු නැගෙනහිර ප්‍රදේශ ගත්තාම ඉතාම බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙන දිස්ත්‍රික්ක හැටියට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන් යාපන දිස්ත්‍රික්කය වවුනියාව ඒ වගේම මඩකලපුව කිලිනොච්චිය ඒ වගේම මුලතිව් කියන දිස්ත්‍රික්ක සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ දිස්ත්‍රික්කය ගැන කල්පනා කරාම බරපතල විදිහේ ප්‍රශ්න ගණනාවක් අද අපි අවධානය යොමු කරමින් ඉන්නවා කොහොමද ඒ සඳහා විසඳුම් වලට ගමන් කරන්නේ කියලා. අපි දිසාපති සම්මේලනය හැම මාස දෙකකටම වරක් දින දෙකක් කොළඹ පැවැත්වෙන අවස්ථාවේදී විශේෂයෙන් ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඒ සඳහා වෙනම වෙලාව වෙන් කරගනිමිනුත් ඒ කටයුතු ගැන විශේෂ අවධානයක් යොමු කරනවා කොහොමද මේ ප්‍රාදේශීය පරිපාලනයේ ශක්තිමත් කරන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්නේ කියලා. මොකද අමාත්‍යාංශ 53ේම වැඩ කටයුතු ප්‍රාදේශීය මට්ටමට යවුවට පස්සේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් දිසාපති කාර්යාල 25ක් අනෙකුත් කාර්යාලත් ඒකාබද්ධ වෙලා අත්ත වශයෙන් මුළු මහත් රට තුළ විශාල මෙහෙයුමක් කරන මධ්‍යස්ථාන හැටියටයි තිබෙන්නේ. දැන් මේ මධ්‍යස්ථානවල පහසුකම් පැත්ත දිහා බැලුවාම බරපතල ගැටලු විශාල ප්‍රමාණයක් මතුවෙලා තිබෙනවා. අපි බලනවා දැන් ඒවා කොහොමද ටික ටික निराකරණය කරගෙන යන්නේ කියලා. දැන් අපි ගත්තොත් බඩකලපු වගේ දිස්ත්‍රික්කය අවුරුදු 2300කට පස්සේ තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලක්ෂ 8000ක් විතර වියදම් කළා අපි ගිහලා වැඩ කටයුතු ආරම්භ කළා තිබෙන්නේ අවුරුදු දෙකකදී වැඩ කටයුතු අවසන් කරන්න. ඊළඟට කිලිනොච්චිය වවුනියාව ත්‍රිකුණාමලයේ සහ යාපනයටත් මට යන අවස්ථාව ලැබුණා. ත්‍රිකුණාමලයටත් ගියා වවුනියාවටත් ගියා කිලිනොච්චියට තාම යන්න බැරි වුණා. වන්නියට යන්න බැරි වුණා. එතකොට මේ ප්‍රදේශ දිහා බැලුවාම බරපතල ඛේදවාචකයක තිබෙන ස්වභාවයක් තමයි තිබෙන්නේ. කොහොමද මේ සඳහා අපි ඒ ඉලක්ක සඳහා තමයි අපි ප්‍රතිපත්ති සකස් කරමින් ඉන්නේ. ඇත්ත වශයෙන් මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති මේ තීන්දුව ටික
ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ අමාත්‍යංශයත් මැදිහත් වෙලා ඒ ජාතික වශයෙන් ගත යුතු ප්‍රතිපත්ති තීරණ ටික මේ වෙනකොට අපි අරගෙන තිබෙනවා 2017 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම ඒ ඉලක්ක සම්පූර්ණ කිරීමේ පරමාර්ථය ඇතුව. ඇත්ත වශයෙන් අපි ගත්තොත් පොළොන්නරුව දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කයක් බැලුවත් ඉතාම යුද්ධයෙන් පීඩාවට පත්විච්ච දිස්ත්‍රික්කයක් හැටියට බරපතල ඛේදවාචකයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබුණේ. ඇත්ත වශයෙන් අවුරුදු 100කට විතර පස්සේ තමයි අපි දැන් ওই 115000ක් විතර වියදම් කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කාර්යාල පහසුකම් ටික මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. දකුණේ ගත්තත් එහෙමයි තත්ත්වේ. ගාල්ල මාතර හම්බන්තොට ගත්තත් ප්‍රාදේශීය පරිපාලනයේ තිබෙන අමාත්‍යාංශ 53ක වැඩ කටයුතු කරමින් ඒ අතරේ තිබෙන ප්‍රාදේශීය වශයෙන් තිබෙන නිලධාරීන්ට තිබෙන ප්‍රශ්න සහ අනෙක් ප්‍රශ්න දිහා බැලුවහම බරපතල ගැටලුවක් එක්ක අපි බලනවා කොහොමද ඉලක්ක සම්පූර්ණ කරන්න කියලා. අත වශයෙන් 2016 වර්ෂයේදී අපි අමාත්‍යාංශයට වෙන් කළ තිබිච්ච මුදල් අපි සැප්තැම්බර් මාසයේ වෙනකොට සම්පූර්ණ මුදල් අවසන් කළා. තවත් මහා බණ්ඩාරගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ඉල්ලලා තිබෙනවා අපේ දිසාපත්තුමල්ලා 25 දෙනත් අනෙකුත් අපේ කටයුතු සඳහාත් මුදල් විශාල ප්‍රමාණයක් ඉල්ලලා තිනවා. දත් අගමැතිතුමා ජනාධිපතිතුමා දෙසැම්බර් 31ට කලින් මේ මුදලුත් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඒ වැඩ කොටස් ඔක්කොම අත වශයෙන් මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා හැටියට ලංස අමාත්‍යතුමා තමයි ඒ කටයුතු සම්පූර්ණයෙන්ම මෙහෙවීම කරන්නේ. මම ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව වලට පමණයි සීමා වෙලා ඉන්නේ. ඒ ගැන එතුමා පැහැදිලි කරයි 2016 වර්ෂයේදී කොහොමද ඒ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණ සම්බන්ධයෙන් එතුමා කරුණු පැහැදිලි කරයි. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න කැමති මේ ප්‍රදේශත් උතුරත් දකුණත් මුළු මහත් රට දිහා බැලුවාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට මූණ දෙන මේ බරපතල ගැටලු සම්බන්ධයෙන් මූල්‍යමය වශයෙන්ට වඩා ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගණනාවක් ගත යුතුව තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 14000න් දැනට උතුරු නැගෙනහිර ඇතුළු මුළු මහත් රට පුරා පුරප්පාඩු 2000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ සඳහා අපි විභාග දෙපාර්තමේන්තුවෙන් අදාළ විභාගය පවත්වලා තිබෙනවා. 2000ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරනවා මේ වර්ෂයේ අවසාන වන විට හෝ ජනවාරි මාසයේ අවසන් වන විට. ඒ අතරේ අනික් ක්ෂේත්‍රවලත් බරපතල ගැටලු ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒ ගැන මම රජයේ අවධානයත් ජනාධිපතිතුමාගේ අවධානයත් අගමැතිතුමාගේ අවධානයත් යොමු කරලා තිබෙනවා. මේවයි පහසුකම් වැඩි කිරීමෙන් පමණයි ප්‍රාදේශීය වශයෙන් තිබෙන මේ ඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන්. මොකද අපි දැක්කා මේ විජිත හේරත් පන්දිතුමා මගේ මිත්‍රයා කිව්වා අපේ ජනපද ජනතා සේවා නිලමේවර වැඩසටහන ගැන මේක අපි මාස 3ක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක කරා. පොළොන්නරුව දිස්ත්‍රික්කේ ජනගහනය 105යි, මැතිවරණ කොට්ටාස 3යි, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7යි, හැබැයි ඡන්දදායකයෝ 103යි. ඒ අනුව මම කියන්න කැමති මන්ටට කියන්න තව පොඩ්ඩකින් ඇත්ත වශයෙන් අපි එතෙන්දි දැක්කා ප්‍රාදේශීය වශයෙන් ගම්මාන මට්ටමේ තියෙන අසහනය. සමහර පුරවැසියෝ අපේ රටේ ජීවත් වෙනවා අවුරුදු 65යි 70යි 75යි ජීවිත කාලේ හැඳුනුම්පතක් කරන්නේ නැහැ. එතකොට අපි පොළොන්නරුව දිස්ත්‍රික්කේ බැලුවහම මේ හැඳුනුම්පත් 7000ක් විතර ලබා දුන්නේ පෞද්ගලිකාංශයත් ඒකාබද්ධ කරගෙන. දැන් මේ මෙහෙයුම ගාල්ල දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක වෙනවා. මොකද මම ලංකාව වටේම යන තියෙන නිසා ජනාධිපතිතුමා තමයි නියම කරේ ගාල්ල දිස්ත්‍රික්කය. ගාල්ල දිස්ත්‍රික්කේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ඊයේ මම හිටියේ නෙළුවේ උදේ 8ට. ඇත්ත වශයෙන් ඒ පෝලිමේ ඇහුවාම සමහර අය අවුරුදු 65යි 70යි. හැබැයි ජීවිත කාලෙම හැඳුනුම්පතක් නැහැ. එතකොට අපි ගාල්ල දිස්ත්‍රික්කේ ජනවාරි 14 වෙනිදා ජනාධිපතිතුමත් අගමැතිතුමත් පැමිණෙන අවසාන උත්සවයට ඒ වෙනකොට අපි ඉලක්ක කරලා තියෙනවා ජාතික හැඳුනුම්පත් 25000ක්ම නොමිලේ ලබා දෙන්න. දැනට ඒ කටයුත්ත සිදුවෙමින් පවතිනවා. එතකොට අපි දැක්කා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව මම ජයන්තජ්ජිය අපි ඇල්පිටියෙත් බෙන්තරත් බෙන්තරත් ගියාම ඒ පෝලිමේත් අපි හිතුවා මේක පොළොන්නරුවේ විතරයි තියෙන්නේ කියලා. නෑ, ගාල්ල දිස්ත්‍රික්කේ ග්‍රාමීය මට්ටමේ ඛේදවාචකයේ එලෙසම පවතිනවා. අත වශයෙන් ඊට අපි ගිය සතියේ කරන්දෙණිය ප්‍රදේශයේදී අපි විසුරුවා හැරියා පොලිම. මොකෝ කිලෝමීටර් එකමාරක් විතර දිගයි ලයිසන් නැති පොලිම. උදාහරණයක් හැටියට අවුරුදු 45යි 50යි 55යි සමහර අය හෙල්මට් එකත් අතේ දාගෙන පොලිමේ ඉන්නවා. හැබැයි ලයිසන් එක නෑ. එතකොට අපි ඒ සඳහාත් විභාගය ඒ ස්ථානෙම පවත්තලා හැඳ වෙනකොට විභාගේ සමත් වෙන අයට අදාළ බලපත්‍රය අපි නිකුත් කිරීමට පටන් අරගෙන තිබෙනවා. මම මේ කිව්වේ කාරණා දෙකක් තුනක් ගැන. ඇත්ත වශයෙන් විවාහ විච්ච අපිට පොළොන්නරුවේ පුලුවන්කම ලැබුණා දරුවෝ ඉන්න පාසල් යන දෙමව්පියෝ 300ක් විවාහ කරවන්න. එතකොට අපි හිතුවා මේක තියෙන්නේ මේ පොළොන්නරුවේ විතරයි කියලා. දැන් අපිට තේරෙනවා මේක මුළු රටේම තියෙනවා. දැන් ගාල්ල දිස්ත්‍රික්කේ ගයන්තම මැතුමත් මමත්
අපි දැන් ගරු ඇමතුම අවතාර විනාඩි දෙකක් තියෙනවා.
එන්තරදී අස්සම් කරා ඇත්තටම එවැනි පවුල් අපි ගාල්ල දිස්ත්‍රික්කෙත් බලාපොරොත්තු වෙන 1000කට වැඩි පවුල් එහෙම ඉන්නවා ජීවත් වෙනවා කියලා සමාජය. ඒ නිසා ප්‍රාදේශීය පරිපාලනයත් එක්ක අපි බලනවා සම්පූර්ණයෙන්ම නිවසටම ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. අත වශයෙන් සමහර අවස්ථාන් තුක පරමන්තුම ඇහුවා අපි ඇහුවා දරුවොත් එක්ක ඇවිල්ලා විවාහ වෙනකොට අත වශයෙන් ඒගොල්ලන්ගේ ඇඳන් ඉන්න ගෙදර ඇඳුමෙන් ඇවිල්ලා තමයි මේ සිද්ධිය අපේ භූමියේ කරගන්නේ. හැබැයි අත වශයෙන් බැලුවා රුපියල් 1200ක් අපි වෙනම සපයනවා. ඒ අය අන්ත අසරණයි අන්ත දුප්පත්. ඒ අයට එදා දවසේ විවාහය සඳහා 1200ක් දෙනවට වැඩිය ජීවත් වීම වැදගත් කියලායි ඒ අහිංසක ජනතාව කල්පනා කරන්නේ. මේක තමයි සමාජයේ යථාර්ථය. මේක අපි දැන් අපේ මන්ත්‍රීවරු විශේෂ ආරාධිත අමුතු හැටියට මේකට සහභාගී වෙනවා. ඒ අය මේක අහිං දකිනවා. ඒ නිසා මුළු මහත් රටේම තත්වය මේකයි. ඒ නිසා අපේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මීට වඩා ඉතාම අවාසනාවන්ත තත්වයක් තිබෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ අමාත්‍යාංශය හැටියට අපි ප්‍රතිපත්තිය නිවසටම ගෙනියන්න ක්‍රියා කරගෙන යනවා. ඒ අතරේ මම අත් වශයෙන් කනගාටුව ප්‍රකාශ කරා. මම අපේ ද්‍රවිඩ මන්ත්‍රීව හම්බෙලා කිව්වා පැය කීපයක් පමා වෙනවා කියලා ද්‍රවිඩ මුද්‍රණය කියන්නේ. ඒ කියන්නේ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අත් වශයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා නීල් දල්විස්පන්තුමා අපේ අතිරේක ලේකම්තුමාලා අපේ ගණක අධිකාරිතුමා ඇතුළු මුළු අමාත්‍යාංශයේම මෙහෙයුමක් හැටියට අපි 2014 වර්ෂයේදී බලාපොරොත්තු වෙනවා ගල් මේ මුළු මහත් රටේම 2017 වර්ෂයේ වෙනකොට මේ ප්‍රශ්නෙට ඇත්ත උත්තරයක් හොයාගන්න. මොකෝ ශේෂ්ත්‍ර නිලධාරී 40,000ක් හිටියත් ගමේ ප්‍රශ්නය එකතැන පල්වෙමින් තිබෙනවා. ඒ නිසා අපි බලනවා විද්‍යහෙරත් මන්තුමා කිව්වාගේ විශේෂයෙන් සංවර්ධන නිලධාරීන්ටත් දැනට සර්විස් මිනිත්තක අපි හදාගෙන
යනවා.
වඩාත් වැඩි සේවාවක් ඇති කරලා සෑම නිවසක්ම පෝෂණය කිරීමේ ක්‍රියාවලියට හවුල් වෙනවා කියලා මතක් කරමින්
මගේ අදහස්
ප්‍රකාශ කිරීම අවසන් කරනවා.